SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි. අද සිකුරාද දවසේ සිකුරාද SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂංගයේ ලෝවටා විශේෂංගය ආරම්භ කරන්නයි දැන් අපි සෝදන වෙන්නේ. සුපුරුදු විදියටම ලෝකේ වටේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව සොයා බලන්නට තමයි දැන් අපි සෝදන වෙන්නේ. අපේ සුපුරුදු හිතවත අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් සුබ දසනක් අමල්.
සුබෝදසනක් මදුර. ආයුබෝවන්.
හොඳයි, අපි මුලින්ම යනවා බ්‍රිතාන්‍යට. මහමැතිවරණය පිළිබඳව නවතම තොරතුරු පිළිබඳව අපි කතා බහ කරන්න කැමතියි. මුළු ලෝකෙම බලන් ඉන්නවා බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මොන වගේ ප්‍රතිඵලයක් බවට පත් වේවිද කියලා. අමල්, දැනට ලැබිලා තියෙන ප්‍රවෘත්තිත් එක්ක දත්තත් එක්ක මොනවද අලුත්ම තත්ත්වය?
ඇත්තටම මේ වෙනකොට ආසන කීපයක් සුළු ප්‍රමාණයක් විතරයි ප්‍රකාශයට වල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ වෙනකොට දැනගන්න තියෙන විදිහට මේ මැතිවරණයේදී කොන්සර්වටිව් පක්ෂය ජවතත් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔවුන්ට තිබුණට වඩා අඩු බහුතරයකින් මේ මැතිවරණය මෙවර ජයග්‍රහණය කරයි කියන කාරණාව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔවුන් ගියවර ලබාගත් ප්‍රතිඵලත් එක්ක සසඳනකොට මේ අවස්ථාවේදී කොන්සර්වටිව් පක්ෂයේ ඉඳලා ලේබර් පක්ෂය දක්වා වැඩි ප්‍රවණතාවයක ඡන්ද ලේබර් පක්ෂය කරා ගිය බවක් තමයි පෙන්නට තියෙන්නේ.
අමල්, දැන් මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සතියකට කලින් පසුගිය සතියන්තයේදී ලන්ඩන් පාලම මත සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට වාර්තා වෙන ආකාරයට මේ ප්‍රහාරයේ අලුත්ම තත්ත්වය සහ ලැබෙන තොරතුරු මොනවාද, ඒ වගේම මේ ප්‍රහාරය කොහොමද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට බලපාලා තියෙන්නේ?
ඔව්, ඇත්තටම මේ ප්‍රහාරයත් එක්තරා විදිහකට මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට දායක වුණා කියලා අපිට සලකන්නට පුළුවන්. මොකද මේ ප්‍රහාරයත් එක්කලා මැතිවරණ කටයුතුත් අත්හිටවන්නට ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ කටයුතු කරා. ඔවුන් විශේෂයෙන්ම මේ ලන්ඩන් නුවර ඒ ප්‍රහාරයෙන් 8 දෙනෙක් ජීවිතක්ෂර පත් වෙලා තිබුණා. තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඉතින් මේ විදිහට අතරම මාස 3ක් ඇතුළත ලන්ඩනයේ සිදුවෙච්ච තුන්වෙනි ඉංගලන්තයේ සිදුවෙච්ච තුන්වෙනි ත්‍රස්ත ප්‍රහාරය හැටියට තමයි මේ ප්‍රහාරය සැලකුවේ. මෙතනදී දැන මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනා පිළිබඳව වැඩි තොරතුරු ප්‍රමාණයක් දැන් ලැබිලා තියෙනවා. ඔවුන් ඇත්තටම මුස්ලිම් සම්භවයක් තියෙන තරුණයන් 3 දෙනෙක් බවට ඔවුන් නම් කරලා තියෙනවා. මෙහි ප්‍රධාන පුද්ගලයෙක් හැටියට හඳුන්වලා තියෙන්නේ පාකිස්තානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙක්, අවුරුදු 27ක පුද්ගලෙක්. ඔහු සම්බන්ධයෙන් මීට කලින් අවස්ථාවලදීත් ලන්ඩන් බලධාරීන්ට, විශේෂයෙන්ම පොලිසියට ඔහු ගැන තොරතුරු ලැබිලා තිබුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ කරපු වාර්තාමය රූපවාහිනී වැඩසටහනකත් ඔහු පෙනී හිටියයි කියන කාරණාවත් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට ඔහුගේ පසුබිම ගැන දැනගෙන තිබියදී බලධාරීන් මොකද ඔහු ඇයි ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහු පිළිබඳ මීට වඩා සැලකිල්ලක් නොදක්වේ කියන කාරණාවත් මතුවෙලා තියෙනවා. ඉතින් මේ ත්‍රස්ත ප්‍රහාරය, ඇත්තටම ත්‍රස්ත ප්‍රහාරය නිසා එක්තරා විදිහකට තෙරේසා මේට ලැබෙන්නට තිබිච්ච බහුතරයේ අඩුවීමක් සිද්ධ වුණාදෝත් කියලා කාරණාවක් මතුවෙනවා. මොකද මදුර, ඇත්තට මේ ත්‍රස්ත ප්‍රහාරයට හේතුවක් හැටියට දක්වලා තිබුණේ ලන්ඩන් නුවර ඒ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වෙනදට වඩා ඒ ප්‍රමාණය අඩු කරලා තිබුණයි කියන චෝදනාවක් එල්ල වුණා. ඇත්තටම මීට කලින් අවස්ථාවලදී තෙරේසා මේ අගමැතිවීමට කලින් අවුරුදු ගාණක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ භාරව, මේ කියන්නේ විශේෂයෙන්ම පොලිසිය භාරව හිටපු ඇමතිවරිය හැටියට ඇය විසින් පොලිසියට ලබා දෙන ප්‍රතිපාදන අඩු කිරීම නිසා මේ විදිහට පොලිස් සේනාංකය අඩු කරන්නට සිද්ධ වුණා කියන චෝදනාව එල්ල වුණා. ඉතින් මේ ඒකත් ඇත්තටම මේ අවස්ථාවේදී ඇයටත් ඇයගේ කොන්සර්වටිව් පක්ෂයටත් පාඩු වුණයි කියලා, අවාසියක් වුණයි කියලත් අපිට කියන්න පුළුවන්. මොකද මේ ලැබෙන තොරතුරු අනුව මේ ප්‍රහාරය නිසා බොහොම ඍජුවම බ්‍රිතාන්‍යයේ මේ මැතිවරණයට බලපෑමක් සිද්ධ වුණයි කියලා.
අමල්, දැන් අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් බැරි වෙලාවත් තෙරේසා මේට බහුතරය අහිමි වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුණොත් එහෙම බ්‍රිතාන්‍ය අනාගතය නැවතත් මොන අතට කැරකේද?
ඔව්, මේක තමයි අතරම ප්‍රශ්න. දැනට පෙනියන විදියට නම් ඇයට මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ බහුතරය ලබා ගැනීම පාර්ලිමේන්තුවේ ආසන 650න් ඒ අවශ්‍ය බහුතරය ඇයට ලබා ගැනීමේ හැකියාව තියෙනවායි කියන එක තමයි මේ අපිට කියන මේ කම්පියුටර් මොඩලින් එහෙම නැත්නම් මේ ෆෝකාස් වලින් දැනට ප්‍රකාශ වෙන්නේ. නමුත් ඇය බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණය හදිසියෙන් කැඳවීමෙන්, කාලයට කලට වේලාවට කලින් මැතිවරණය කැඳවීමෙන් ඇය බලාපොරොත්තුනේ තමන්ගේ බහුතරය තිබුණට වඩා වැඩි කරගෙන එය තුලින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්තේදී වඩා ශක්තිමත්ව යුරෝපයේ සමග සාකච්ඡාවකට යොමු වන්නට. නමුත් දැන් ඇත්තටම සිදු වෙමින් තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණාවක්. ඇය බලාපොරොත්තු වුණාට වඩා අඩු බහුතරයකින් තමයි ඇයට යුරෝපා සංගමයත් සමග මේ සාකච්ඡා ඇති කරන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දුර්වල කොන්සර්වටිව් පක්ෂයක්, දුර්වල බ්‍රිතාන්‍ය රජයක් තමයි මේ ඉදිරියට මේ කාරණාව සිද්ධ කිරීමට යොමු වන්නට තියෙන්නේ. ඉතින් බ්‍රිතාන්‍යයේ අනාගතය දිහා බලපුවාම ඇත්තටම දුර්වල රජයක් අය බිහි කළා කියලා කියන්න පුළුවන් මේ හදිසි මැතිවරණයක් හැදවීම තුළින්. මේක ඇත්තටම එක්තරා විදියකට අපි කියනවා නම් මේ ඉල්ලං කෑමක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්.
අමල්, අපි ඊට පස්සේ කතා බහ කරන බලාපොරොත්තු වෙනවා ඉරානයේ ටෙහෙරාන් නුවරට සිද්ධ වෙච්ච ප්‍රහාරය. විශේෂයෙන්ම එකම මොහොතක ඉරාන පාර්ලිමේන්තුවට සහ ආයතුල්ලා කුමිනිගේ සොහොන් ගැබට, සොහොන් මන්දිරයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කරා කියලා අයිය සංවිධානයේ වගකීම බාරගෙනත් තියෙනවා. ඉරානය වගේ රටකට අමල් ඇයි මේ වගේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාර එල්ල වෙන්නේ?
මදර, ඇත්තටම ඉරානය IS සංවිධානයට කරන ජාත්‍යන්තර ඒ ප්‍රහාර එල්ල කිරීමේදී පුරෝගාමී රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඉරාකයේ ඇතුලේ IS සංවිධානයට විරුද්ධව ගෙනියන සටනේදී බොහොම ලොකු මෙහෙවරක් ඉරානය සිද්ධ කරනවා. ඇත්තටම ඉරානය ගුවන් ප්‍රහාරත් සිද්ධ කරනවා ඉරාකයේ තුල IS සංවිධානයට විරුද්ධව. ඒ වගේම සිරියාවෙත් ඒ විදිහමයි. ඉරානය බොහොම දැඩිව IS සංවිධානයට විරුද්ධව ඒ යුදමය පැත්තෙන් දායක වෙලා තියෙනවා. නමුත් මේ තමයි ප්‍රථම අවස්ථාව ඉරානය තුල යම්කිසි ත්‍රස්ත ප්‍රහාරයක් සිද්ධ වෙන, විශේෂයෙන්ම IS සංවිධානයට සම්බන්ධව මේ විදිහට කරන ප්‍රහාරය. මෙහිදී දැනට දැනගන්න තියෙන විදිහට ඉරානය ප්‍රකාශ කරන්නේ ඔවුන්ට තියෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරය සිදු කිරීම සඳහා ඉරානයේ ඇතුළ සිටින පුද්ගල ඉරාන ජාතිකයන්ව IS සංවිධානය පොළඹවාගෙන තියෙනවා කියලා මේ විදිහට මේ ප්‍රහාරය කරන්න මේක ප්‍රථම වතාවට වෙලා තියෙන්නේ. ඉතින් ඒකම තමයි මෙතන ඇත්තට තියෙන සුවිශේෂ කාරණාව. මෙතන මේ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 13 හැටියට දැක්වුවට අනෙකුත් ත්‍රස්ත ප්‍රහාරත් එක්ක සංසන්දනය කරපුවාම ඒකේ ඒ ජීවිතක්ෂයට පත්වෙච්ච ප්‍රමාණය එතරම් නොවුනත් සංකේතාත්මකව මේ ඉරානයේ පාර්ලිමේන්තුව තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම ඒකම ඉරානයේ නායකයෙක් හැටියට එහෙම නැත්නම් 1979 විප්ලවී නිර්මාතෘ හැටියට දක්වන අයතොල්ලා කුමේනීගේ ඔහුගේ ස්මාරකය මේ විදිහට කෙලසීමත් ඇත්තටම ඉරානයට කරපු ලොකු ප්‍රහාරයක් ඒ වගේම අභියෝගයක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම අපිට බලන්න තියෙන්නේ ඉරානයත් දැන් මෙතෙක් දුරට මේ ප්‍රහාර වලින් බේරිලා හිටපු රටකුත් දැන් IS සංවිධානය තමන්ගේ ගොදුරක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක එක්තරා විදිහකට IS සංවිධානය අනෙකුත් ස්ථානවල, විශේෂයෙන්ම මැද පෙරදිග අනෙකුත් ස්ථානවල සිරියාව සහ ඉරාකයේ කියන ස්ථාන දෙකේම ඔවුන්ට එල්ලවන දැඩි පීඩනය මැද්දේ තමයි ඔවුන් අනෙකුත් ස්ථානවල කවුරුත් නොහිතන විදිහට මේ විදිහට ප්‍රහාර එල්ල කරන්නට රැත්තේ කියලා. විශේෂයෙන්ම අපි බැලුවොත් ලන්ඩන් නුවරත් ඒ තර්කයම අපිට ගේන්නත් පුළුවන්. ඔවුන් තමන්ගේ ප්‍රධාන බලකොටුවල තමන්ගේ බලය අහිමි වෙනවත් එක්කලම අනෙකුත් ස්ථානවල මේ විදිහට ප්‍රහාර එල්ල කිරීමට යොමු වීමේ ප්‍රවණතාවය තමයි අපි මේ ඉරාන ප්‍රහාරය තුළිනුත් දකින්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ FP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. ගෙවී යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච වැදගත් සහ උණුසුම්ම ප්‍රවෘත්ති පිළිබඳව SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂංගෙන් අපි දැන් අවධානය යොමු කරන්නේ මැද පෙරදිග කලාපයට. මේ ගෙවුණු සතියේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය තවත් දැඩි තීන්දුවක් අරගෙන තියෙනවා කටාර් රාජ්‍යත් එක්ක තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධකම් නවත්තනවා කියලා. මේ කාරණාව විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ආර්ථිකයට, ඒ වගේම ගුවන් ගමන් වලට පවා බලපාලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. මෙහෙම උනේ ඇයි සහ ඊට පස්සේ මේ වන විට ඇති වෙලා තිබෙන තත්ත්වය මොකක්ද අමල්?
ඔව්, ඇත්තටම මදුර මේක එක්තරා විදිහකට සංකීර්ණ ඒ වගේම ව්‍යාකූල කාරණාවක්. මොකද මීට කලිනුත් 2014 වසරේදීත් කටාර් රාජ්‍ය සහ ඔවුන් සෞදි අරාබිය සහ එක්සත් එමි රාජ්‍ය මේ විදිහට රාජතාන්ත්‍රික මට්ටමේ අවුලක් ඇති කරගෙන තිබුණා. කටා රාජ්‍ය ඇත්තටම එක්සත් අරාබිය එමිර් රාජ්‍යයන්ට එකතු නොවිච්ච කුඩා රටක් හැටියට තමයි පැවතගෙන එන්නේ. ඔවුන් මේ UAE එහෙම නැත්නම් යුනයිටඩ් අරබ් එමිරේට්ස් කියන මේ හවුලට එකතු නොවිච්ච තමන්ගේම විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන තමන්ගේ ඒ අනන්‍යතාවය දිගටම පවත්වාගෙන යන කුඩා නමුත් ඉතාමත්ම ධනවත් ප්‍රබල රාජ්‍යයක් හැටියට තමයි පෙනී සිටින්නේ. මෙහිදී සෞදි අරාබියාව කටාර් රාජ්‍යයට චෝදනා එල්ල කරනවා. කටාර් රාජ්‍ය ඉරාකේ සහ සිරියාවේ ඒ අන්තවාදී කොටස් වලට සහාය දක්වනවායි කියලා. නමුත් ඇත්තටම කටාර් රාජ්‍යත් සෞදි අරාබියත් කියන මේ රටවල් දෙකම සුනි මුස්ලිම් සම්භවයක් ඉන්න සිටින පුරවැසියන් සිටින රටවල්. ඒ එක්කම ඔවුන් එකම ආගමික දර්ශනය අනුගමනය කරන නමුත් ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම තරඟකාරීව එකිනෙකාට එරෙහිව ආර්ථික තරඟයක ඉන්න රටවල් හැටියට දකින්න පුළුවන්. මෙතන ඇත්තටම අපේ එක්තරා විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සංචාරයෙන් පසුව එක්තරා විදිහකට සෞදි අරාබිය දිරිගැනුණා කියලා කියන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් පෙළඹුණා කියලා කියන්න පුළුවන් කටාර් රාජ්‍යයට විරුද්ධව මේ විදිහට කටයුතු කරන්න. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කරන අවස්ථාවේදී ඔහු සෞදි අරාබියට එක්තරා විදිහකට ඉඟියක් කරයි කියලා කාරණාවක් ඉස්මතු වෙනවා. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට හවුල් රාජ්‍යයක් එහෙම නැත්නම් ඒට අනුබල දෙන රාජ්‍යයක්. ඒ නිසා ඔවුන්ව කොන් කළ යුතුයි කියන වගේ හැඟීමක් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සෞදි නායකයන් කරපු සාකච්ඡාවලදී ප්‍රකාශ වුණයි කියලා දැනගන්නට තිබුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට සෞදි අරාබියාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහය තමන්ට තියෙන නිසා මේ අවස්ථාවේදී මේ විදිහට කටාර් රාජ්‍ය කොන් කරන්නට කටයුතු කළයි කියලා. නමුත් දැන් ඇත්තටම ඊට වඩා හාත්පසින්ම වෙනත් කාරණාවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මුලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ට්විටර් පණිවිඩයක් මගින් මේ සෞදි අරාබියාව කරපු දෙය රාජතාන්ත්‍රික මට්ටමින් කරපු කාරණාව අනුමත කරමින් ප්‍රකාශයක් නිකුත් කළා. නමුත් දැන් ඔහු ඊට වඩා වෙනස් කාරණාවක් ප්‍රකාශ කළා තියෙනවා. ඔහු ඉදිරිපත් වෙලා තියෙනවා කටාර් රාජ්‍යයත් සෞදි අරාබියත් අතර ඇති වෙලා තියෙන මේ රාජතාන්ත්‍රික ගැටලුව निराකරණය කිරීම සඳහා ඔහු අතරමැදියෙක් හැටියට කටයුතු කරනවත්, ඒ වගේම මේ සියලුම පාර්ශවයන් දවල මන්දිරයට කැඳවලා දවල මන්දිරයේදී මේ පිළිබඳ සාකච්ඡා කළ මේ निराකරණය කර ගැනීමටත් ඔහු දැන් ඉදිරිපත් වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම ඉතාමත්ම කෙටි කාලයක් තුළ තමන්ගේ ස්ථාවරය බොහොම දැඩි ලෙස වෙනස් කරපු තවත් එක් අවස්ථාවක්. ඒ එක්කම අපිට මතක් කරන්නට ඕන මදුර කටාර් රාජ්‍යයට මේ විදිහට සෞදි අරාබියාව අරියාදු කළාට ඇමරිකාවේ මැදපෙරදිග හමුදා බටපිරිස් දිහා බලපුවාම විශාලම ඇමරිකානු හමුදා කඳවුර පිහිටලා තියෙන්නේ කටාර් රාජ්‍යෙමයි. ඉතින් ඒ අති බලපුවාම ඇමරිකාවට මේ අවස්ථාවේදී ලොකු ඕනෑකමක් තියෙනවා මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගන්න. මොකද ඇමරිකාන් යුද හමුදා විශේෂයෙන්ම මැද පෙරදිග ක්‍රියාත්මක වන යුද හමුදා බටපිරිස් වලින් 10,000කට අධික පිරිසක් මේ වෙනකොටත් කටාර් රාජ්‍යයේ තානගත කරලා තියෙන නිසා.
අපි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දිගින් දිගටම SBS ලෝවට විශේෂංගෙන් කතාබහ කරමින් ආවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුසියානු සම්බන්ධකම් පිළිබඳව. අමල්, දැනට වාර්තා වෙන විදිහට මොකක්ද අලුත්ම තත්ත්වය?
ඔව්, අපි කවුරුත් බලාපොරොත්තු වුණා FBI එහෙම නැත්නම් ඇමරිකාවේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන්ස් කියන මේ ප්‍රධානම පරීක්ෂණ කරන ආයතනයේ ප්‍රධානියාව ඩොනල්ඩ් ට්‍රම්ප් පහ කරා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ පරීක්ෂණයක් ආරම්භ කරාදෝ, එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතවත් ඔහුට කිට්ටුම ඔහුගේ නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් රුසියාවත් සමග මොනතරම් මොන විදිහේ ගනුදෙනුවක් තිබුණද කියන කාරණාව සෝදිසි කරනවායි කියන ඒ වටපිටාව තුළ FBI ආයතනයේ ප්‍රධානියාව තමන්ගේ ධූරයෙන් ඉවත් කළා. ඔහු ඇත්තටම දැන්ට පැය කිහිපයකට කලින් කොංග්‍රස් සභාව එහෙම නැත්නම් සෙනෙට් සභිකයන් ඉදිරියේ ප්‍රථම වතාවට ඔහු සාක්ෂි ලබා දුන්නා. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ ඉදිරියේදී තියෙනට පුළුවන් පරීක්ෂණයක මුල් අවධිය හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ජේම්ස් කෝමි ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වෙච්ච අවස්ථා කිහිපයකදී කරපු කතාවහ පිළිබඳව කරුණු එළි දැක්වුවා. මෙතන ප්‍රධානම කරුණක් හැටියට මදුර එළියට ආවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතරම බොරු කියන පුද්ගලෙක්, එහෙම නැත්නම් ඔහුව විශ්වාස කරන්නට බැරියයි කියන කාරණාව. ඇමරිකාවේ ලෝකේ ප්‍රධානම බලවතා හැටියට ඉන්න රටේ රාජ්‍ය නායකයා විශ්වාස කරන්නට බැරි, ඒ වගේම බොරු කියන පුද්ගලෙක් හැටියට තමයි ඔහු තමන්ගේ ඒ සාක්ෂිය ලබා දීමේදී ප්‍රකාශ කර සිටියේ. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රසිද්ධිය වෙන ලොකු ප්‍රහාරයක් හැටියට හඳුනන්නට පුළුවන්. ඒ එක්කම ඔහු කිසියම් විදිහකට බලපෑමක් කරාද, පරීක්ෂණයක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයකට බලපෑමක් කරාද නැද්ද කියන කාරණාව මෙහිදී සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී තමන්ගේ ඒ ධූරය බාරගත්තට පස්සේ ඔහුට ඇති වෙලා තියෙන ප්‍රධානම අභියෝගය හැටියට මේක සලකන්නට පුළුවන්. මීට කලින් අවස්ථාවලදී ඇමරිකානු ජනාධිපතිවරුන් දෝෂාභියෝගයට ලක් වෙලා තියෙනවා. නමුත් කිසි කෙනෙක් දෝෂාභියෝගයෙන් ධූරයෙන් පහ කරලා නැහැ. නික්සන් පමණයි ඒ දෝෂාභියෝගයත් එක්කම තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරියේදී දෝෂාභියෝගයක් ඇතිවීමේ පෙරමග ලකුණක් හැටියට තමයි මේක මදුර හඳුන්වන්නට පුළුවන්.
හොඳයි, ඒ කාරණාවත් සමගින් අපි අද SBS සිංහල වැඩසටහනේ ලෝවට අවශ්‍යංගේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි නැවතත් ලබන සිකුරාදා ගෙවි යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරුත් සමග SBS සිංහල ලෝවට අවශ්‍යංගෙන් හමු වෙමු. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා මේ කාරණා ගෙනෙන්නට AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්, සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමු වෙමු. We'll be right back.